ලැබෙන සිද්ධ අභ්‍යාසයක අපි යෙදෙනවා. මේ ටික වෙලාවක් අපි මේ ටික ගැන කතා කරලා හවස් වරුවේ වැඩි වෙලාවක් මේ ලැබුව අධ්‍යක්ෂක ටික ප්‍රයෝජනෙට ගන්නට ප්‍රායෝගික ක්‍රියාවලියක් බවට පත් කරගන්න වැඩි අවස්ථාව සැලසලා දෙනවා. දැන් අපි සති සමාධි පිළිබඳවත් කිසි මතක් කිරීමක් කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකාය 3. මට මතක හැටියට අත්දි සූත්‍රය. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම දේශනාවක්. තයෝ මේ දෙකේ අකුසල විතක්කා. කාම විතක්කෝ, ව්‍යාපාද විතක්කෝ, හිංසා විතක්කෝ. ඉමේසුකෝ දෙක්ඛවේ තයෝ අකුසල විතක්ඛා. උන්වහන්සේ දේශනා කරනවා මෙන්න මේ අකුසල විතර්ක තුනයි. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක. මෙන්න මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක කොහේද කොතනද නිරුද්ධ වෙන්නේ? සතරෝවා සතිපට්ඨාන. සතර සතිපට්ඨානෙහි විහෙරත. සතර සතිපට්ඨානෙහි වාසය කරනවා නම් මේ අකුසල විතරක දුර වෙනවා. ඊළඟට මාධ්‍ය දේශනා කරනවා අනිත්තං වා සමාධින් භාවය. අනිත්ත සමාධිය වඩනවා නම් මෙතන මේ ත්‍රිවිධ විතරක දුර වෙනවා. ඊළඟට දෙවනි ඡේදයේ උන්වහන්සේ දේශනා කරනවා මනනේ කවුරු හරි සමාධිය වඩනවා නම් අනිමිත්ත සමාධිය වඩන්නේ භාවිත කරන්න බහුලීකృత කරන්න කියලා කියනවා. ඊළඟට හඳුන්වනවා ඇයි එහෙම දේශනා කරන්නේ කියලා. අපි ප්‍රතිපත්තානේදී අපි සමාධියක් ගොඩ නැගුවා නම් ප්‍රතිපත්තානේදී අපි සමාධියක පිහිටා ඉන්නවා නම් සමාධි නිමිත්තක් වශයෙන් අපි ගත්ත යමක් තියෙනවා. සමාධි නිමිති වශයෙන් ගත්ත යමක් තියෙනවා. මොනවද ඒ අරගෙන ඇත්තේ? රූපය, වේදනාව, සංඥාව, එක්ක සංඛාරය, එක්ක විඥාන. මේ පහට මොනවද කියලා කියන්නේ? පංච පංච උපාදානස්කන්ධ යමක් ගත්තේ නම් ඒ කියන්නේ මොකද්ද? උපාදාන මාන උපාදානයේ ඇතිකල්හි භවය. භවය ඇතිකල්හි ජාතිය. ජාතිය ඇතිකල්හි ජරා මරණ ලෝක පරිදේව දුක්ඛුණස්සක. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා ඒ නිරන්තර සමාධිය වරණා කරන්නේ අදී කරන්නේ අනිත්‍ය සමාධියේ නිමිති වශයෙන් කිසිවක් ගෙන නැහැ. අනිත්‍ය සමාධියේ නිමිති වශයෙන් කිසිවක් ගෙන නැහැ. මොනවද අරගෙන නැත්තේ? රූපය, වේදනා, සංඥා, සංඛාර, විඥාන මේ පංච උපාදානස්කන්ධයම නිමිති වශයෙන් අරගෙන නැහැ. අරගෙන නැත්නම් එතන උපාදාන නැහැ. උපාදාන නැත්තම් භවය නැහැ. භවය නැත්තම් ජාතිය නැහැ. ජාතිය නැත්තම් ජරා මරණ ශෝක පරිදේව දුක් දුන්නක්ද නැහැ. එහෙනම් දැන් ඔබට ප්‍රතිහිමක් තියෙනවා. මොකක්ද මේ අනිමිත්ත සමාධිය? එහෙනම් මේ ප්‍රතිපත්තාන සමාධියට වඩා අනිමිත්ත සමාධිය වටිනවානේ. අනිත් නිකාය තුන අත්‍යදිත උත්තරේ කියලා බලන්න. එතකොට එහෙමනම් බුදුහා මුදුරෝ මේ කරුණාවෙන් මේ දේශනාව කළේ. එහෙනම් අපට පුළුවන් නම් මොහොතක ධාරේ උපාදාන රහිතව ඉන්න. එහෙනම් අපි මේ මොහොතේ දුකින් මිදෙලා මොහොතකට දුකින් මිදෙලා කෙලෙසින් මිදෙලා මොකක් කියන්නේද මේ? එහෙනම් අපි මේ කතා කරපු දෙයත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන්. දැන් අපි කතා කරලා කිව්වා හේතු නිසා නැටගත් ඵලය හේතු නිරෝධයෙන් නිරෝධී යන බව බලන්න දකින්න උත්සාහවත් වෙන්න එතන වීර්යය කරන්න එතන අප්‍රමාදී වෙන්න. එතකොට හේතු නිසා නැටගත් ධර්මියෝ දකින්නවා නම් හේතු නිරුද්ධ වෙනකොට හටගත් ධර්මයෝ නිරුද්ධ වෙනවා නම් හේතුඵල නිරෝධය අපට අරමුණු වෙලා නම් අපි රූපය හෝ වේදනාව හෝ සංඥාව හෝ සංඛාරය හෝ විඥානය හෝ උපාදාන කරගෙන ඉන්නවද? අපි කිසිවක් උපාදාන කරගෙන නැහැ. මෙතන වැඩි ඉන්න පුළුවන් නම් මේ කියනකම තේරුම් ගත්තා නම් එතන මොහොතකට හෝ වැළෙන්න පුළුවන් නම් ඒ හැම මොහොතකම උපාදානයි. අපි එතන නැවත නැවත ඉඳලා එළඹෙති කියන අවස්ථාවක් උදා කරගන්නවා. නමුත් දැන් අපිට පුළුවන්කම තියෙනවා සමාධිය කියන්නේ මොකක්ද කියන එක ළඟ නිරවචනය කරන්න. සමාධිය කියලා කියන්නේ කාම විකාර ව්‍යාපාද විකාර විකාරද නැති තැනක්. දැන් අද ලෝකේ සමාධිය ගැන අමුතු අමුතු අදහස් කියන්න දන්නේ නැහැ. ඒ ගැන ඔබට දැන් පැහැදිලිව බලන්නකො අධ්‍යයනය තුළ ඉතින් උපදින අපි භාවනාවට වාඩි වෙන පස්සේ අපි ඇති කරගන්න දැනගැනීම හේතුඵල ධර්මතාවයක් වශයෙන් ඒ පාය මානසිකාරයේ යොදා ගන්න පුළුවන් නම් සාමිකාර ව්‍යාපාද විකාර විඳාය දාර කෙතන තියෙනවද? දැන් අපි අම්මා කියන දැනගැනීමතාව ඒ දැනගැනීම හේතුඵල ධර්මයක් වශයෙන් අපිට මනිකාරයේට නුවණින් මෙනෙහි කරන්න බැරි වුණොත් ඊළඟට එන්නේ සාමිකාර ව්‍යාපාද විකාර විඳාය විකාරද? අම්මා පිළිබඳව කැමැත්ත ඇති වෙනත් පුළුවන්, අම්මා පිළිබඳව අකමැත්ත ඇති වෙනත් පුළුවන්. ව්‍යාපාරික විඤ්ඤා විතරද පහළ වෙන්න පුළුවන්. මොකක්ද අපි මේ අම්ම කියන දැනගැනීම මේ විඤ්ඤා හටගත්ත හේතු නිරෝධයෙන් නිරෝධ වී යන ධර්මතාවයක් හැටියට මේ තුල තව දැනගත යුතු බෝධිය තියෙනවා. ඒ ටිකක් දැනගෙනගෙන අපි මෙනෙහි කළකොත් කාම විතරක ව්‍යාපාරික විතරක විඤ්ඤා විතරක එතන තියෙනවා. එහෙනම් මේ ටික නැති කරන තැනනේ සමාධිය කියලා වුණාම වර්ථවත් වෙන අපට හරි හේතු පහසේ එක තැනක එළියලා ලෝකේ අතාරින්න නිමිති සහිත සමාධිය කියන්නේ ඒක සමාධිය පිළිබඳව ධ්‍යාන පිළිබඳව අපි ටිකක් ගැඹුරින් නුවණින් කල්පනා කරලා බලන්න. ආලාර කාලාම උපචාරාම කුත්ත වෙනි අයට ධ්‍යාන සමාධි වුණා. හැබැයි ඒක සම්මා සමාධි නෙමෙයි. ඒක කරක් නෙමෙයි අපේ ශාසනේ දෙවස්සහවදුවන්ට සමාධි තිබුණානේ. චතුත්ථ ධානයේටම පස්සල තුන එක ධම්ම සමාධියක් වුණාද? ඒ සමාධියේ ධානය උඩට දෙවලා ගන්න. බුදුහාමුදුරුවෝ නැතනම් අධ්‍යාත්ම කොළඹ ආගන්නේ කී නාග විසක් අරගෙන නෙමෙයි ධ්‍යාන බලය යොදාගෙන තියෙනනේ. එහෙනම් අපිට ඕන කරන සමාධිය සම්මා සමාධියක් වෙන්න ඕනේ නේද? සම්මා සමාධියක් වෙන්න නම් සම්මා දිට්ඨි සංකප්ප වාචා සම්මන්තාය ආදී ව්‍යායාම සති මේ සම්මා වූ අංග හතෙන් පිළිපොන් වූවක් වෙනවා, සම්පූර්ණ වූවක් වෙනවා සම්මා සමාධිය. දැන් බලන්න ඔබට අපි දැන් ඔය දුන්න චිත්ත අභ්‍යාසයත් එක්ක එතන අපි කියන අවිද්‍යාව නිරුද්ධ කරන අභය පබේ හැටියට හඳුනා ගන්න ඊවිද. දැන් එතන සම්මාදිට්ඨිය දෙනවනේ. පෙනෙන දේ මම කියලා, පෙනෙන දේ මිනිස්සෙක් කියලා, පෙනෙන දේ අම්මා කියලා, පෙනෙන දේ චෛත්‍යය කියලා දකින එක වැරදි. තියෙන්නේ පඹයා පඹයා මිනිස්සෙක් කියලා ගන්න එක වැරදි කියන එක අපි මොකදනවට කියන්නේ. දැන් මේ වැරද්දෙ මෙතන කොට පඹයා පඹයා හැටියට හඳුනා ගන්න කොට එතන මිත්‍යා දෘෂ්ටිය දෙනවද? පඹයා මිනිස්සෙක් කියලා ගත්තොත් එතන මිත්‍යා දෘෂ්ටිය. මේ පේන දේ මම කියලා ගත්තොත්, පේන දේ අම්මා කියලා ගත්තොත්, පේන දේ සයිසි කියලා ගත්තොත් ඒක මිත්‍යා දෘෂ්ටිය. එහෙනම් දැන් අපි සම්මා දෘෂ්ටියෙන් පටන් අරගෙන තියනවාද? අපි දැන් කතා කරමු අද දැන් චිත්ත අභ්‍යාස වශයෙන් ඉලාගත්ත මෙවැඩ පිළිවෙල සම්මා දෘෂ්ටියෙන් ආරම්භ වෙලා තිනවා. එහෙනම් අපේ මෙනෙහි කිරීම, අපේ මනසකාරයේ සම්මා සංකප්පද? ඒ පිළිබඳව යම් විතර්කයක් පහළ වුණා නම් සම්මා වාචාද? ඒකම යම් ක්‍රියාවක් වේදුණා නම් දැන් මේ මාර්ගාංග ටික එකතු වෙලා නැද්ද? එහෙනම් මෙන්න මේ අංග ටිකක් එක්ක එකතු වෙන යම් චිත්ත ඒකාග්‍රතාවයක් වෙනවා. ඒ නිසා සමාධිය කියලා කියන්නේ අහස භාවයෙන් නොදෙනින් යන තනක් හැටියටම කල්පිනමක් වෙන්නේ නැහැ. අපිට යම් ධර්මක යථාර්ථය දකින්න පුළුවන් නම් ඒකෙන් පටන් ගන්න. සමාධිය කියන්නේ සමාධිය කියන්නේ වඩන්න ඕන එකක්. සම්මා සංකප්පය කියන්නේ වඩන්න ඕන එකක්. ඒ වගේම සම්මා සතිය, සම්මා සමාධිය කියන්නේ වඩන්න. එතකොට අපි පටන් ගත්තා. දැන් අපිට තියෙන්නේ දැන් අපි මේ විදිහට එනේන ධර්මතාවය, උපදින උපදින ධර්මතාවය මේ හේතුඵල ධර්මතාවයන් වශයෙන් වඩනවා කියන්නේ ප්‍රායෝගිකව හදාරනවා කියන්නේ මොකක්ද? දැන් අපිට අම්මා කියන දැනගැනීම ආවා. අපි මේ හේතු නිසා මනෝදාසය ධර්ම අනිත්‍ය වූ මනෝදාසය ධර්ම දාසයක් මනෝ විඥාන දාසයක් කියන හේතු නිසා හටගෙන මේ හේතු නිරූපණය කරන දැනගැනීම වෙනවා. ඊළඟට කාරක කියන දැනගැනීම වෙනවා. ඒකත් මේ හේතුකාරයෙට. මේ විතර විතර අපි උපාය වලිකාරයේ කියන දෙනකොට සාම විතරක ව්‍යාපාරික විචාර විතරක බොහෝ වෙලාවක් උපදින්න තියෙන ඉඩ අපි වලක්වා නුඹුවොත් ඒ අපි එළඹ සිටින සමාධිය අපට ලැබෙන්නේ. මේ නිරේ වුණොත් උත්සාහවත් වුණොත් උපාදාන රහිත වූ සමාධියක් අපට ලැබෙනවා. ඒක විපාකයෙන් කටයුතු කරන්න ඕනේ නේ. දැන් මේ මොහොතේ උපදින ධර්මතාවයේ හේතුඵල ධර්මතාවයක් අතරින් මෙහෙය කරලා මේ අටගත් ධර්මයේ හේතුඵල දෙකම නිරෝධයේ දපිනවා නම් අපි පාදාන කරගෙන නැහැ. ඒ අරබයා කාමිතරක ව්‍යාපාද විරුද්ධා විතරක පහල කරලා නැහැ. ඊළඟට ඇති කරගන්න දැනගැනීමත් ඒ ආකාරයෙන් වෙන්නේ කියලා තේරෙනවා නම් ඊළඟට උපදින එක අපේ මත හැරෙනවා නම් එහෙනම් අපි වැඩි වෙලාවක් මෙන්න මේ විතර්ක 15 වෙනස නොදී අපි වීර්ය කළොත් උත්සාහවත් වුණොත් මේ සමාධිය ඊට වඩා වැඩි පහසුවෙන් ඔබට මේ ධර්ම දකින්න. ඒක වැරදිනේ නේද? මෙහෙම මෙහෙම කරන්න කරන්න මේ කාම කරු ව්‍යාපාද නිසා විතරක දිනෙන්න දුරු වෙන මේ සිටේ සකල බව වේගයෙන් හිතට ගලාගෙන එන සිටුවේදී මේ ධර්මතාව පාලනය කරගන්න. දැන් අපේ මනස හඳුනා ගැනීම සඳහා අපි හිතෙන් සිහි කරලා ගත්ත අරමුණු ටිකක් තමයි විමර්ශනය කළේ. දැන් අපි පුරුදු වෙන්න ඕන හිත නිසලව තියලා බලාගන්න. ඔය අපි දැන් හිතලා ඉඳලා ගත්ත ස්වરૂපේම තමයි හැම මොහොතකම ඉතිරි වෙන්නේ. අපි යමක් හිතන්නේ හිත ඉදිරියේ යමක් දැర్చుන වෙලාව. අපි මේ හිතන ක්‍රියාවලිය හැම පිටම කෙරෙන දෙයක මුලා වෙලා. අපි මෙන්න මේ ධර්මතාවයේ මේ චිත්ත අභ්‍යාසය නැවත නැවත හදාරමින් මෙන්න මේ අවස්ථාව හඳුනා ගත්තොත් ඔබට පුළුවන් වෙනවා ඔබ භාවනා කරන කයේද භාගෙද එකම කාම විතරකයක් වෙනවා පාද විතරකයක් වෙනවා විතරකයක් පහල කරගන්නේ නැතුව එතකොට යම් වෙලාවක මේ පිට යටපත් කරගෙන ඉඳලා නම් ඒක තමයි තමයි. ඔය ඔබ බලාපොරොත්තු වෙන විදිහ හදින්න යන බැරි වෙන කොහොමද? නමුත් දහම බලාපොරොත්තු වෙන සමාධිය තමයි. බුදු දහම බලාපොරොත්තු වෙන සමාධිය හදින්න යන විදිහාමහාරි මාන නෙමෙයි. මේ දහම දැක ගන්න, ඇත්ත දැක ගන්න. එතපා මුළු කේවල බලන්න වටින තව සූත්‍රයක් මට මතකයි නමී සූත්‍ර ගන්න අමාරුයි. එක්තරා පරිභාගිකේ පැවිදි වෙනවා මේ සාසන උත්තරකමද. මහණ වෙන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ වරකම් කරගන්න. දෙගෙන යන්න. ඉතින් යා බලාගෙන ඉන්නවා විසුණුහන්සේලා යට වනාන්තරවල ඉඳලා ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට සමන් වහන්සේ ලැබූ රහත් ඵලයේ පිළිබඳව ප්‍රකාශ කරනවා. බුදුහාමුදුරුවෝ ඉතිරි මම මේ ඵලෙ ඉස්සරහට ගිහලා. ඉතින් මෙයාගේ වහගෙන ඉඳලා යහඳුරු පැත්තකට ගියන් පස්සේ අහනවා බුදුහාමුදුරුවෝ දැන් ප්‍රථම ධ්‍යානෙ, ද්විතීයික ධ්‍යානෙ, තත්ත්ව ධ්‍යානෙ මොනවද තියෙනවද? එනැසින් වන්දේ මොකක් නන්නේ? එහෙනම් ඔබවහන්සේ කොහොමද රහත් ඵලය ගැන ප්‍රකාශ කළේ? ඉතින් මම එහෙම හිතුවේ කියන්නේ. එතකොට අන්න වාගේ අපේ සම්මතයේ තියෙන මේ අදහස පිළිබඳව අතහරින්නේ නෙමෙයි. ඊගෙන ටිකක් මධ්‍යස්ත වෙන්න හේතු කාරණා ඇතුළත් ධර්ම ගැන්වී ඉතිපේ තුල තියෙන ඒවත් අපි දැනගන්න ඕන. ඉතින් කොහොම වුණත් තමයි මේ ඔබට පුළුවන් සම තියෙනවා නම් කිසිකයක් නෑ. කාගරේවත් විශ්වාස දෙන්නේ නෙමෙයි. මෙහෙම දිගින් දිගටම එන එන අරමුණම මෙහි කළොත් සමාසල කාම විතරක ව්‍යාපාර විනිසා විතරක නැහැ කියන එක පැත්තක් කරනවා. ඒක තමයි පැත්තක් කරගන්නවා. එහෙනම් එතන පිටිකාරින්න පුළුවන් නම් ඒක අපි බලාපොරොත්තු වෙන එළඹ සිටින සුදුසු දැනක්. එතන පිහිටා සිටින්න තව තවත් උත්සාහ කරන්න ඕනේ. ඊළඟ මම කියව දැන් ඔබට එකතු කරගන්න ඕනේ සමතහනක් භාවනාවක් ඕනනේ. දැන් අපි මේ කතා කරපු දේ තුළ අපට බොහෝම අන්ද පිළිබඳව විශ්වාසයක් තිබුණේ. ලෝකයේ තියෙන විවිධ මතවාද පිළිබඳව තර්ක විතර්කවලට නොගිහින් ආනාපාන සතිය කියන කමතහන කොච්චර වැදගත්ද කියලා තේරුම් ගන්න. දැන් ඔබ තේරුම් ගත්තා අහන, දකින, දැනෙන, දැනගන්න දේ තුළ තමයි සුද්ධල භාවයේ ගොඩනැගෙන්නේ. එතන තමයි අවිද්‍යාව හටගන්නේ, අවිද්‍යාව නිරුද්ධ කරන්න තියෙන්නේ. එනිසා අපි දැන් අර කණ්ණාඩියේ ප්‍රමාව අරගෙන අපි හැම තිස්සෙම කියනවා මේ හේතු ඇති කල්ලි නැට ගන්න කල. දැන් ඔබට මේ වැඩ පිළිවෙල තවදුරටත් සායෝගික වෙන්න ගියාම ඔබට තේරෙනවා ඔබට පාලනය කරගන්න බැරි විදිහට මේ මනෝස්පර්ශයෙන් ඇති වෙන දැනගැනීම වේගවත් වෙනවා. මෙලෙහි කරලා පාලනය කරගන්න බැරි තරමට එනවා හිතේ වේගවත් බව ඔබට තේරුම් ගත්තාම එහෙදි මේ අපේ මනස කාම කුසම දිදීන්න කියලා. එතකොට මෙන්න මේ වේගවත්ව එන මේ ධාරාව පාලනය කරන්න තියෙන එකම කමට හර තමයි ආනාපාන. මේ වැඩ පිළිවෙලෙන් බැහැර වෙන්නේ නැහැ. මනෝස්පර්ශයෙන් හටගන්න මේ වේගවත් වූ ධාරාව සාර පාලනයකටපත් කරගන්න. දැන් අපි කියවා දිට්ඨ සුත මුත. මුත කියලා කියන්නේ දැනෙන දෙන්නේ. දැන් ඔබට ආස්වාදය දැනෙනවා. ප්‍රස්වාදය දැනෙනවා. දැන් ඔබ මේ න්‍යාය එකතු කරගන්න දැන්. දැනීමක් ඇත්නම් කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු. මේ තුන ඇති කල්හි නේද දැනීම? එතකොට දැන් මේ දැනෙන අද තියෙන සම්මතයන් එක ටිකක් දෙකිනවා නම දන්නේ නැහැ. ඒක ඔබ තේරුම් ගන්න මේ න්‍යායයක් එක්ක. තමන්ගේ අත්දැකීමත් එක්ක ගලපලා බලන්න. දැනෙන දේ අපි දුවා කෙනෙන දේ හැටයි තී රූපේකයි තී චක්කු විඥානයේයි තී කියලා ගත්තොත් ඒක වරතක් බව අපි ප්‍රත්‍යක්ෂ කරගන්න. දැන් මේ දැනෙන දේ කොහේ කාර්යයයි තී කියලා ගත්තොත් හරිද නැරෙයිද? එහෙනම් අපි ආනාපාන සතියේ ඉන්න පුළුවන් නම් මේ හේතු වලින් බැහැර වෙලා හේතු නිසා හටගත්ත ඵලය නිරුද්ධ වෙන හැටි බලන්න පුළුවන් නම් හේතුයේ ඵලයේ දෙකේම නිරෝධය හරි ලස්සනට තේරෙනවා. ඔබ මොහොතක් ඇස් දෙක හදන නාසිකාග්‍රයට මනස යොමු කරලා බලන්න. ඔබට දැනෙන දේ හේතුවට අයිති නැති හේතු නිසා හටගත්ත ඵලයක් හැටියට බලන්න පුරුදු වුණොත් කොච්චර සැනසෙලි ආයකද කියලා බලන්න. දැන් වගේ ආනාපාන සතිය අමාරු වෙලා තියෙන්නේ අපි මේකට අයිති මෙතන තමයි දැනෙන්නේ කියලා මේ හයත් එක්කම හත ලක් කරනවානේ. හුස්ම ගන්නත් අමාරු වෙලා, පපුවක් දිර වෙලා මහා අමාරු ගොඩයි. ඇයි? අපි කරපු කලේදී වැඩක් නෑ. දැන් අපි ටිකක් බලන්න උත්සාහවත් වෙලා අර ධර්ම න්‍යායෙන් බැහැර වෙන්නේ නැති. දැන් Tamanta හොඳටම පත්‍යක්ෂයි ඒ න්‍යාය පිළිබඳව දෙයක් නෑ. අන්නාදිය ගත්තාම අපිට හොඳටම පැහැදිලි වෙනුනේ හේතු නෙමෙයි කියන එක. එහෙනම් මේ දැනෙන දේ ආය ධාතුවත්, සත්ත්ව ධාතුවත්, කාය විඥාන ධාතුවත් මේ හේතු නිසා හටගන්න. දැන් හේතු ඇතිකල්හි අපි හේතු හටගත්තාම අපි එක දැනගැනීමක් දුක ගන්න බව. එතකොට උදග ගැනීමේ පිළිබඳව අපි දැනගන්නවා කියලා කියන්නේ මේ හේතු හටගන්න. එතකොට මේ දැනගැනීම නිරුද්ධ වෙනවා මේ හේතු වලින්. දැන් අපි ප්‍රසවාසය පිළිබඳව දැනගන්නවා. දැනගන්නකොට ආස්වාදය දැනගැනීමට හේතුවක් හේතු නිසා හටගත්තේ දැනගැනීම උපද වෙලා තියෙන්නේ. මොනවාද නිරුද්ධ වෙලා තියෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ස්කන්ධ පංචකයක් හටගත්තා. හටගත්ත ස්කන්ධ පංචකය උපාදාන කරනවා. එතකොට ආස්වාදයේදී අපි ආස්වාදය දැනගන්නවා කියලා කියන්නේ උපාදාන ස්කන්ධයන්ගේ හටගැනීම. අපි ග්‍රාහකයේ වෙනකොට කොච්චර ශනිකද හටගත් ස්කන්ධයන්ට මොකද වෙන්නේ? එතකොට එහෙනම් අපි පංච උපාදාන සංකේයන්නේ දේවැයි දකින්න වැඩ පිළිවෙල එතන තියෙනවා. මෙන්න මේ න්‍යායත් එක්ක බලන්න පුළුවන් නම් ආනාපානසතිය විදර්ශනාවක් තියෙනවා. එහෙම නැතුව වඩලා ආනාපානසතිය විදර්ශනාවක් ගැන වැඩි දුරට අදහස් කරගෙන හිටියට ඒ තුල යමක් තියෙනවද කියන එක අපි ටිකක් නැවත නැවත ඔයාලා බලුවට කමක් නැහැ. එහෙනම් දැන් ඔබට මෙන්න මේ ධර්ම න්‍යායත් එක්ක දැන් ඔබට පැහැදිලි වෙනවා නම් මේ වේගයෙන් මනසේ මේ දැනගැනීම නැති වෙනවා භාවනාවට දැක්කත් මම ඉතින් දේවල් කියනවා. තියෙන ඉන්න බැරි වෙච්ච හැම වෙලාවක මේ උපාදානයේ තිබිලා මේ ලෝභ දෙයක හට ගන්නවා. එහෙනම් ඒක මේ වේගවත් වෙන ගලාගෙන එන එහෙම නතර කරන්න නම් හොඳම ක්‍රමය මේ සමග මේ න්‍යායත් එක්කම ඥානාපාන සතිය පිළිගන්න. මේ අලුව දැනෙන දේට මනස දැනෙන දේ හේතුව නොවන බව හේතුවට අයිති නැති බව එහෙත් හේතු නිසාම හට ගන්න බව විතරක් මතක තියාගන්න. එතකොට ඔබ දැනෙන දේට මනස යොමු කළොත් ඔබට හම්බ වෙන්නේ දැනෙන දේ නිරුද්ධ වෙන බව. දැනෙන දේ හේතු නිසා හට ගන්න බව ඔබ දැනගෙන ඉන්නොත් දැනෙන දේ නිරුද්ධ වෙනවා කියලා කියන්නේ ඊට හේතු වෙච්ච හේතු නිරුද්ධ වෙන බව මම ඔබ දන්නේ. එතකොට ඔබ මෙහි උපාදානයන්ගෙන් මිදලා වර්තමානයේ ඇත්තක් දැකෙන්නේ නෙමෙයි. අතීතයකත් නෑ අනාගතයකත් නෑ වර්තමානයේ නොඇලී ඇත්ත දකින්න ඉන්නවා. මේ තමයි තේරුම් ගන්න එක. මෙන්න මේ වැඩ පිළිවෙල අනුගමනය කරන්න. අපහැදිලි වෙනකොට නැවත නැවත කතා කරන්න. නැවත නැවත කතා කරලා මෙන්න මේකෙන් කීපය හොඳට නිරවුල් කරගත්තාම ඔබට පුළුවන් ඒක මනෝ ස්පර්ශයෙන් හද ගන්න ධර්මතාවයන්ගේ යථාර්ථයේ ළඟදී අනිත්‍ය සමාධියක ඉන්න එහෙම නැත්නම් ආනාපාන සතිය තුළ පුළුවන් දැනෙන දේ ඒක නිසා හට ගන්න බව ඒක නිරෝධයෙන්ම දැනෙන දේ නිරුද්ධ වෙන බව. එහි නිරෝධය දකින්නේ ඒක අනිත්‍ය මගකට යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් එතනින් පාලනය කරගෙන ඒ අතරේ තේන මානසික ධර්මතා එතකොට වේගයේ අඩුයි අපි එක තැනක නැදලා තියෙනවා විවිධාපත යන්නේ නේ. ඊළඟට එන ධාරාව වේගවත් බව අඩු වෙනවා. ඊළඟට පුළුවන් මනෝ ස්පර්ශයෙන් හටගන්න ධර්මතාවයන් දැනගෙන හේතුඵල නියෝගයට අනුරූපීව උපාය මනසකාරයේ යොදාගෙන කාම විතර ක්‍රියාපාද හිංසා විතර කියන නැත්නම් ආශ්‍රව කුලී ගැමුණු තියුණු තීක්ෂණ සමාධි කර යොමු වෙමින් ඒ වැඩුණු මාර්ගාංගයන්ගේ කෙලවර සම්මා පඤ්ඤා සම්මා විමුක්ති කියන සසු ආංග දෙකතු කරගන්නේ මේ ගමන් මගේ නිමාව අපට දැක ගන්න දැන ගන්න පුළුවන්. ඒ නිසා දැන් ඔබට අද දවස තුළ ජීවිතේ පුරාම අනුගමනය කරන්න මේ වැඩපිළිවෙල වල දෙක තමයි. හොඳයි. ඉතින් නතර කරන්න බෑ. අපිට තව පැත්තකට අවධානය යොමු කරන්න ඕන. මොකද අපි මනසින් යමක් දකිනකොට දැනගන්නකොට දැන් අපි නැවත හිතන්නකො අපි සත්‍ය කියන දර්ශනය පිළිබඳව විතර අරගත්තොත් මේ දර්ශනය මේ ඡායාව කෙරෙනකොටම මේ සත්‍යමයි කියලා මේ අම්මමයි මේ තාත්තමයි මේ ගෙදරමයි මේ ඉන්නේ නියත පැත්තකට අපිව යන්නේ අපි බෞද්ධකයේ තුල ඇත්ත නොදන්න කමක්. ඒ කියන්නේ ලෝකයේ තුල වන්නේ ඇත්ත නොදන්න කමක්. එතන දැන් අපිට සිද්ධ වෙනවා මේ ඵල නිරෝධයක ඉන්න නම් මේ ඵලයට හේතු වෙච්ච ධර්මතාවයන්ගේ ඇත්ත බලන්න ඕනේ. එතනට යන්නේ. මම ඒකයි කියන්නේ අගින්ද ලබු මුලට එමු කියලා. දැන් අපි මේ මුල ගැන දැනගන්න ඕනේ. ඒ කාපිපස්සේ ඉඳහිටේ කතා කරන දැනට මෙන්න මේ ටික මොකටද තේරුම් ගන්න. තේරුම් ගත්තට පස්සේ තමයි තමයි දන්නවා මේ මුල අවුස්සන්න ඕන මොකටද කියලා. දැන් අපි මේක දන්නේ නැහැ. අපි දෙන්නුම් මේ දස්සන්මත් නහර සතර මහා ධාතු ජීවිගේ මෙහි බෙද බෙද කඩ කඩ මල මල ඉන්නවා කාලෙක යනවා. ඒක බලන්න මොකටද කියලා දන්නේ නැහැ. ඒක ප්‍රයෝජනෙ කොතනද කියලා දන්නේ නැහැ. ඒ අවස්ථාවේ යොදා ගන්න පුළුවන් කොටස තිබෙනවා. අපි මෙන්න මෙතන තේරුම් ගන්න මෙන්න මෙතනට උපකාර දෙකයි මේක විහා සීල සමාධි දෙක මොන කරන්නේ. සීල සමාධි දෙකම අවශ්‍ය කරන්නේ මෙන්න මෙතනට උපකාර දුන්නු. දැන් ඒක අපේ අවශ්‍ය ප්‍රමාණයට අපි යොදාගෙන අපේ මනසුරුත්තු අපේ අදහස අපේ දුකින් නිවීම ඒ අවස්ථාවේ උත්තරින් ඉති කර ගන්නවා. එතන ඒබඳු වැඩ පිළිවෙලකට එදම් සලා බැලීමකට අපිට යන්න. මෙතන දක්ින්න බැරි ආයත ඊළඟට ඊට මෙහෙම කියන මෙතන බැරි නම් මෙතන හරි අපි එළම සිටින්න ඕන ඒ සඳහා වෙනස් වෙනත් ලෝකයක් අපි කතා කරන විවිධ වූ කර්මස්ථාන කියන ඒවනිස්කාර නෙමෙයි. කොහොමද හරිම තැන අවසාන තැනයි ලැබෙන්නේ අපාස්තිය මෙතනට එන්නේ. දැන් අපි නැවතත් මේ පිළිබඳව කතා කළොත් අපිට දැකීම කියනකොට දැකීමක් ඇති වෙන්න හේතුකාරක ධර්මය මොනවාද? දැකීම කියන එක ඇති වෙන නම් ඇහැ තියෙනවා. ඇහැට ගැටෙන ඒකක් තියෙනවා. චක්කු විඥානයක් උපදිනවා. ඒ උපදිනකොට චක්කු සම්පත්තියක ඇති වෙනවා. චක්කු සම්පත්තියක් ඇති කලින් චක්කු සම්පත්තිය වේදනා තියෙනවා. ඊළඟට චක්කු සංපස්සේ රූප සංඥා තියෙනවා. රූප සංචේතන. එතකොට දැන් මෙතන මොනවද ඇති වෙලා තියෙන්නේ? ස්කන්ධ සංචිතයක් වෙනවානේ. මහා අත්පදවන් සූත්‍රයේදී අසත් රූපය රූපපාදාන ස්කන්ධයයි. ඒක ඇතුළේ නිසා නැට ගන්න වේදනාව වේදනාපාදාන ස්කන්ධයයි. එනිසා අත ගන්න ධම්ම රූප සංඥාව සංඥා ස්කන්ධයයි. ඒ ඇති වෙන රූප සංචේතනාව සංඛාර ස්කන්ධයයි. චක්කු විඥානය විඥාන ස්කන්ධයයි කියලා බෙදලා තියෙනවා. එතකොට අපි මේ දැක්වීම කියන තැනට එනකොට අතගත් වෙනකද්ද පංච පාදාර ස්කන්ධය දැකීම නිරුද්ධ වෙනවා කියන්නේ මොකද්ද? පංච පාදාන සම්බයන්ගේ නිරෝධය. එතකොට සූත්‍ර පිටකේ බලන්න සූත්‍ර 13ක් තියෙන මොකද්ද? ස්කන්ධයන්ගේ උදය වය දකින්න, ඇතිවීම නැතිවීම දකින්න.
එතකොට එහෙනම් බුද්ධ දේශනාවට විරුද්ධ නෑ පතහෙනි නෑ අපි මේ කියලා දෙන්න දෙ. එතකොට ඊළඟට ඒ තුළ අපට අවබෝධ කරගත්තේ දුකෝ ධර්මතා තියෙනවා. දැන් අපට ආත්ම සංකල්පය ගොඩ නැගිලා තියෙන්නේ මේ ආත්ම හය ඒකක් කියන අරගෙන. ඒකක් කියන අරගෙන. දැන් අපිට මෙන්න මෙතනට එනකොට එකවරක අපට තියෙන්නේ මොකද්ද? එක්ක දැකීම, එක්ක ඇසීම, එක්ක දැනීම, එක්ක දැනගැනීම. මේ කරුණු හයම එකවර සිද්ධ වෙන්න පුළුවන්ද? ආයතන හයම එකවරද ක්‍රියාත්මක වෙන්න බෑ. එහෙනම් එකවරක ක්‍රියාත්මක වෙන්නේ එක ආයතනයි. එතකොට එහෙනම් පුද්ගල සංකල්පයේ විතරම ගොඩ නැගිලා තියෙන්නේ එක්වරක එක ආයතනයක් ඇතුළත. මේ පුද්ගල සංකල්පය එක් ආයතනයක් තුළ අප විරුද්ධ කළොත් එක තැනක අපි විරුද්ධ කළොත් යන්න නිරෝධ කරන්න පුළුවන් වැඩ පිළිවෙලකුත් මේ තුළ තියෙනවා. මනා වැඩ පිළිවෙලන් තුළ මේකුත් තියෙනවා. දැන් අපිට එකක් රූපයක් ගැටිලා චක්කු විඥානයක් පහළ වෙලා චක්ක සංපස්සෙන් වේදනා සංඥා සංඛාර තමයි. මෙන්න මේ ඛණ්ඩය ඇතිකල්ලි තමයි අපිට දැකීම කියලා කියන්නේ. දැකීම. දැන් අපි මේ කකුල් හතරක් මේ චක්කුව ඇතිකල්ලි අපිට මේ විදිහට දැනගන්නේ. මේ විදිහට මේ අවයව ටික නැත්තම් මේක කියන දැනීමක් දැකීමක් නැහැ නේ. එහෙනම් අපිට දැකීම කියලා කියන්නේ මේ හේතු පහම ඇති කල්හි. හේතු පහම මොනවාද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන මේ පාදානස්කන්ධයේ ඇති කල්හි දැකීම. ඒක බුදුහාමුදුරුවෝ කෙටි කරලා දක්වනවා උපත් රූපයක් දක්වි විඥානයක්. එතකොට අපි දැනගන්නවානේ මේ තුන් දෙනා ඇති කල ස්පර්ශේ ස්පර්ශය ඇති කල මේ ධර්ම කාටික තියෙනවා කියන එක. දැන් අපි එකත් රූපයක් දක්වි විඥානයක් තියෙනකොට මතක තියාගන්නවානේ මේ අරමුණ තුනක් ගැන මේ කියෙන්නේ පහම මෙතන කියවෙනවා කියන එක. එතකොට දැන් ඔන්න බලන්න මේ කකුලක් තරකකුලක් විනාකකුලක් මේ කකුලක් මේ தத்துவයක් ඇති කල්ලි අපි කියනවා මේකට මේ. දැන් අපි මේකේ කියන එක දැකීම විතරක් වුණේ කොහොමද? දැන් අපි මේක මේක කියලා දකින්නවා කියන්නේ සම්මුතිය තුළ දැන් අපි මේකේ කියලා දකින්නේ මොකක්ද? මේකේ කියලා දකින්නේ කොහොමද? මේ කකුලද මේකේ? එහා කකුලද මේකේ? අර කකුලද මේකේ? මේ කකුලද මේකේ? මේ කක්කුවද මේකේ? එහෙනම් මොකද්ද මේකේ? මොකද්ද මේකේ? මේ කොමෙක තුනම හේතුද? මේ කොමෙක තුනම හේතුද? නෝ මේ කියන්නේ නැද්ද? දැන් මේ ඔක්කොම හේතු නෙවෙයි. මේක වෙන වෙනමත් හේතු නෙවෙයි. ඔක්කොම හේතු නෙවෙයි. එහෙනම් මේ කියන්නේ නැද්ද? සතර මහා ධාතුව අපි මේකයක් මේක කිව්වත් වැරදි මේකයක් නෙමෙයි කිව්වත් වැරදි. එහෙනම් මේ වැරදි දෙකටම නොඇති. يعني සාක්ෂිතහ උච්ඡේද දෘෂ්ටි දෙකටම නොඇති. අපි මෙහි යථාර්ථය දකින්නේ කොහොමද? එකතු හොයන්නේ මේ මේ කියන සිද්ද. එහෙනම් දැන් අපි හොයනවා මේ කපුලද මේ කරකටද. ඒකෙන් අපිට මේ ජීවත් මේ අවයව තුල හම්බ වෙනවද? හම්බ වෙන්නේ නැහැ. මේ අවයව තුල මේක නෙමෙයි. එහෙනම් මේක කියන්නේ මොකක්ද? දැන් අපිට ප්‍රශ්නේ අර්ථයක්. එහෙනම් මේක මොකක්ද? මොකක්ද මේ කියන්නේ? මේ දෙ කියන අදහස උදේ කොදිනවද? මේ අවයව තුල කිනුනොත් තමයි එතනම් තමයි මේක කියන්නේ අදහස් වෙන්නේ. එහෙනම් මේ අවයව ඇතිකල්ලි මේක කියන්නේ අදහසක් උපදිනවා. එතකොට මේ දෙ කියන්නේ අදහස දෙකීම. දැන් දකින්නේ දැන් අපිට මේ යම් ඡායාවක් අපේ ඇසට දැන් මේ පේන ආකෘතිය ද මේ ඊළඟ ප්‍රශ්නේ දැන් අපි තුන් දැන් මේක අපි තියාගත්ත කියලා දැන් අපිට පේනවානේ කියන්නේ දැන් ඔය පේනන දේ මේකේ ඒ දැනන දේ මේකේ ඉන්න මේකට මොකද කියන්නේ මොකක්ද ඒකට අපි කියන්නේ දැනීම නම් මේ අවයව ටිකක් මේසේ නෝදේ අවයව ඇතිකල්ලි මේ කියන්නේ අදහසක්ද උපදිනවා ශෝක වේදනා සංඥා සංඛාර විඥාන ඇතිකල්ලි සත්වය පුද්ගලය යන සංකල්පයක්ද උපදිනවා ඒවන් සම්දේසු ධම්මේසු හෝති සත්වෝති සම්මුති සත්ව සම්මුතිය නමන දෙන්නේ අපි බලන්න ඕන මේ කියන දැන ගැනීම ඇති වෙන්නේ කොහොමද කොහොමද අපි මේ කියන දැන ගැනීම තියෙන්නේ අන්න ඒ දැන ගැනීම දැකීමට එනනම් අපිට ඒ දැන ගැනීමට හේතු ධර්මය පිළිබඳව අධ්‍යයනය කරන්න මේ බාහිර රූපය ආධ්‍යාත්මික රූපයට ගැටෙන්න ඕන. බාහිර රූපේ හැට ගැටෙන්න ඕන. ගැටිලා කර මදු. චක්කු විඥානය පහළ වෙනවා. චක්කු විඥානයත් පහළ වෙනවා. දැන් මේ තුන් දෙනා එකතු වුණාම චක්කු සම්පස්ස. චක්කු සම්පස්සෙන් වේදනා මේ රූප සංඥාව මේ දේ කියන කල්පනාව සංචේතනා එතිකල්ලි එතකොට මේ දේ කියන දැන ගැනීමට එනකොට ඒ සඳහා අදගත් ඉස්කන්ධය වැය වෙලා නේද ඉස්කන්ධයන් ටික වැය කරමින් නේද අපි දැකීම කියන තැනට එන්නේ දැකීම කියන ඵලය අපට ලැබෙන්නේ එහෙනම් අර කියනවා නේද මධ්‍යම නිකාය සූත්‍ර කීපයකම තියෙනවා ධම්මදින්නා වෙනුවෙන් වහන්සේගෙන් ධන ප්‍රණයක් තියෙන විපාක ප්‍රාප්තිනුම මේ ස්කන්ධය උපාදානයක් අතර වෙනස වෙන්නේ කොට දැක්කේ හැටි කියලා නේද මේ ගිය සූත්‍රය ගත්තාම ඒ වගේම බුදුහාමුදුරුවෝ වෙනම ප්‍රශ්නයක් එතකොට කියනවා මේ ඡන්ද වලින් බැහැරව උපාදානයක් ඇත්තේ නැහැ. දැන් උපාදාන කියලා කියන්නේ ස්කන්ධ නෙවෙයි. නේද? උපාදානය කියන්නේ ස්කන්ධක් නෙවෙයි. ඒයි ඡන්ද වලින් තොරව උපාදානයක නෑ. උපාදානය කියන්නේ මොකක්ද? නම් ඡන්දයන් ඡන්ද රාගයක් වෙනම් ඒක තමයි ඡන්ද. අපි මෙන්න මෙතන ටිකක් විහා ගන්න ඕනේ කියලා හිතනවා. දැන් අපිට දැකීම කියන ඵලය ලැබෙනකොට ඒ ඵලය අපට ලැබෙන්න මේ අවයව ටික එකතු වෙලා තියෙනවා. يعني ස්කන්ධ පංචකයක් එතන දැකීම අවසන් වෙනකොට හටගත් ස්කන්ධ පංචකයේ ඉතුරුවක් නැතුවම නිරෝධයට ගිය බව අපි දකිනවා. දැක්කේ නැත්නම් අපි ආත්ම සංකල්පේ තවදුරටත් ඇතුළත. දැන් අපි හටගත්තේ හටගත්තන විරුද්ධ වෙලා යනවා නම් ආත්ම සංකල්පෙට ඉඩක් තියෙනවා. දැන් අර සන්නා සංකල්ප සූත්‍රයේදී කේවත්ත පුත්ත සාපිනාම දිරවාට භවෙන් භවයේ යන විඥානය ගැන කතා කරනවානේ. භවෙන් භවයේ යන විඥානයක් තියෙනවායි කියලා අදත් ඉතින් අපේ මුලක් දෙනකොට තියෙන එක තමයි සාපිනාම දිරවාගේ දෘෂ්ටිය තමයි තියෙන්නේ. භවෙන් භවයේ යන ආත්මය කියන කාමකාරය ගැන කතා කරනවානේ මලසල්ලලෙන්නේ. ආත්මකාරය ගැන කතා කරනවා. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරන මොකද බුදුසම් කැඳවලා මහණෙනි මම ආයතනයෙන් ආයතනයට යන විඥානයක් ගැනවත් කතා කරලා තියෙනවා. භවයෙන් භවයට යන විඥානයක් ගැන නෙමෙයි ආයතනයෙන් ආයතනයට යන විඥානයක් ගැනවත් කතා කරලා තියෙනවා. විශ්වාසල දෙන්නේ දැන් බලන්න සත්‍යෝපයක් ගැටල චක්ක විඥානය හත ගන්නවා. සත්‍යෝපයක් දෙන්නේ මොකද? චක්ක විඥාන භවදේ එතකොට හතකර්ගයේ එතන නිරුද්ධ වෙනවා නම් ඊළඟට තැනක උපදින්නේ මේ විඥානේ එහෙට ආවද වෙන ආයතනයකට? එහෙනම් බුදුහාරු ආයතනෙන් ආයතනයට යන විඥානයක්වත් සාකරලා නැහැ. එහෙනම් හතගත්ත ආයතනයන්ගේ නිරෝධය දකින්නවා කියන්නේ මොකද්ද? අපි අනාත්ම කියන සංකල්පයේ යථාර්ථය දකින්න. අපි මෙන්න මේ ධර්මතාවය දකින්නවා කියන්නේ අපි අනාත්මය කියලා කිව්වා. ඒතරම් යතරදී අතීතානාගත පච්චුප්පන්නං වා අජ්ජත්තං වා මිද්දාවා කෝලාරිකං වා සුභං වා නීලං වා පෙන්කං වා යම් දූරේ සම්පිතේවා සබ්බං රූපං මේකං මම නේසවමත්ම මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය සම්මප්පඤ්ඤාය දන්නත් මේකේ සමහරව කතා කරනවා මේ අතීතයේ තියෙනවා අනාගතයේ තියෙන රූප 11ක් තියෙනවා. අතීතයේ තියෙනවා අනාගතයේ තියෙනවා වර්තමානයේ තියෙනවා අධ්‍යාත්මිකේ තියෙනවා කියන ඒවා. හොඳයි නම් දැන් කාලය ස්කන්ධය වගේ කාලයක් නෙමෙයි කියලා. ඒක අපි ඉතින්
ඔය නියම දේ තමයි.